ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කල්‍යාණ මිත්‍රවරුනි, මේ භාවනාවේදී භාවනාවේ අවසාන ප්‍රතිඵලයේ විදිහට අපි අත්දකිනවා සැහැල්ලු බවක් කායිකව, සැනසීමක් මානසිකව. ඒ වාක් උත්සාහ කළා නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ යම් යම් අරමුණු ඉෂ්ට කරගන්න, යම් යම් ප්‍රතිඵල ගන්න අපිට අවුරුදු ගාණක් මහන්සි වෙන්න වෙනවා. අධ්‍යාපනයේට මුදල් උපයන්න, උසස් වීමක් ලබා ගන්න, ගෙයක් දොරක් හදා ගන්න, සමාජයේ කිසියම් පිළිගැනීමක් ඇති කර ගන්න. දැන් ඒ විදිහට අපි කාලයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. අපේ අරමුණු, බලාපොරොත්තු හැම වෙලේම අපි රඳවගන්නේ කාලයත් එක්ක. ඒ නිසා මේ ආගමික ජීවිතයට අපි එනකොට ආධ්‍යාත්මික පුහුණු වීම සඳහා අපි පිවිසෙන විට අපිට ඇතිවෙන ගැටලුවක් තමයි මේ කාලය පිළිබඳ. කාලය කියන්නේ මේ වැඩවලට කාලය නැති එකම නෙමෙයි. අපිට හිතෙනවා අපි තාම සුදුස්සෝ නෙමෙයි භාවනාවට, තාම අපි ආධුනිකයි, තව කාලයක් භාවනාව පුරුදු කළොත් මට හොඳට භාවනා කරන්න පුළුවන් වෙයි කියලා. ඒ තව කාලයක් කියන්නේ කොච්චර කාලයක්ද කියන එක ගැන අපිට නෑ හැඟීමක්වත්, සැලැස්මක්වත්, අපි දන්නේත් නෑ. හැබැයි එහෙම හැඟීමක් අපිට තියෙනවා. භාවනා කරන බොහෝ දෙනෙක් මේ කාලයත් එක්ක කිසියම් අසහනයකින් පෙළෙනවා. නමුත් අපි දන්නවා ඒ ලොකු ඉලක්ක පැත්තකින් තියලා, ඒ ලොකු බලාපොරොත්තු පැත්තකින් තියලා නිකම්ම නිකම් එහෙම ලොකු බරක් ඔලුවට තියාගෙන නෙමෙයි, මම මේ අහවල් දේ ලබා ගන්න, අහවල් තැනට යන්න, අහවල් කෙනෙක් වෙන්න, ඒ විදිහේ විශාල ඉලක්කයක් හදාගෙන නෙමෙයි, එහෙම ලොකු බරක් අපේ ඔළුවට තියාගෙන නෙමෙයි, නිකම්ම නිකම්. නිකම්ම වාඩි වෙන්න පුළුවන් නම් එහෙම වාඩි වෙලා ටිකක් අපි බලනවා, මේ කොහෙද මම වාඩි වෙලා ඉන්නේ, මොනවද මට ඇහෙන්නේ. දෙතන නෑ ඉලක්කයක්, අහවල් දේ ඇහෙන්න ඕනේ, මේ දේ ඇහෙන්න හොඳ නෑ, එහෙම නෙමෙයි. හුදෙක් අපි උත්සාහ කරනවා මේ මොහොතේ, මේ වර්තමානයේ තියෙන දේ එක්ක ජීවත් වෙන්න, තියෙන දේ දැනගෙන ජීවත් වෙන්න, මොනවද තියෙන්නේ කියලා. අපිට ඉන්න පුළුවන් ඔහේ ජීවිතේ පුරාම අපාවට මොනවද වෙන්නේ කියා හාංක 20ක්වත් නොදැන. සාමාන්‍යයෙන් මිත්‍රවරුනි, මනුෂ්‍ය ජීවිතයක් උපතේ සිට මරණය දක්වා ගලාගෙන යන්නේ ඒ ජීවිතේ නැමැති ගංගාව ගලාගෙන යන ඉවුරු ගැන හැඟීමක් නැතුව ඔහේ ගලාගෙන යනවා. මේ පහු කරන්නේ කෙබඳු පරිසරයක්ද කියන එක ගැන ඒ ගඟට නෑ සංවේදී බවක්, ඇලෙත නෑ හැඟීමක්. ශක්තිමත් තැනක්ද, දුර්වල තැනක්ද, උස් ඉවුරක්ද, මිටිද, නිම්නයක්ද, සානුවක්ද, කිසිම දෙයක් ගැන හැඟීමක් නෑ. පහළට ඔහේ වතුර දිය ගලාගෙන යනවා. ඒ විදිහට තමයි බොහෝ විට මිනිස් ජීවිතය ගෙවිලා යන්නේ. ගලාගෙන යන්නේ උල්පතේ සිට මුහුදට උපතේ සිට මරණයට. අපි පහු කරනවා විවිධ අවදි. අප දන්නේ අපේ අවදි පහු කරන බව. පහු කරන්නට වන නිසා ඒ බිලිඳු විය, ලදරු විය, ළමා අවදිය, යෝන් විය, තරුණ විය, වැඩිහිටි විය සහ මහලු විය. ඔහේ පහු කරගෙන යනවා. නැතිනම් ඒ අවදි අපව පසු කරමින් යනවා. ළමා විය අපව පහු කරගෙන ගිහිල්ලා බොහෝ විට අප දන්නේ නැහැ. දැන් එහෙම ගෙවුණු ජීවිතයකට තමයි අපි මේ සිහියේ සහ අවධානයේ ඉවුරු දෙක හදාගන්න උත්සාහ කරන්නේ. ඒක ඉතාම වැදගත්. ඉතින් එහි ආරම්භයක් විදිහට ලොකු ඉලක්කයක් ඕනේ නැහැ. ලොකු ඉලක්කත් එක්ක භාවනා කරන්න කොහොමද බැ? එහෙම කරලා ජයගත්ත කෙනෙකුත් නැහැ. අප දන්නවා හොඳම නිදර්ශනයක් තමයි ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේට දුන්න ඉලක්කයක් කවුද දුන්නේ? අනිකුත් ඒ පළවෙනි ධර්ම සංගායනාවට සම්බන්ධ වුණු සක්බ්‍රහ්මචාරීන් වහන්සේලා. මේ සංගායනාවට ගන්නේ රහතන් වහන්සේලා විතරයි. අප අහලා තියෙන විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වන විට රහත් වෙලා නැහැ. දැන් කවද්ද ඔය සංගායනාව තියෙන්නේ? හෙට. එක දවසයි. ආනන්ද හාමුදුරුවෝ මේ සංගායනාවට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ ධර්ම භාණ්ඩාගාරික විදිහට. උන්වහන්සේ උත්සාහ කළා කොහොම හරි මම රහත් වෙනවා හෙට උදේ වෙන්න කලින්. දන්න හැම භාවනා ක්‍රමයක්ම උන්වහන්සේ වඩන්නට ඇති. මොකද උන්වහන්සේ තරම් භාවනා ක්‍රම දන්න කෙනෙක් එකලෙ සිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ 84,000 ධර්මස්කන්ධයෙන් වැඩි කොටසක් අහපු කෙනෙක් තමයි ආනන්ද හාමුදුරුවෝ. සමහර විට ඒ බරත් ඒ පටලැවිල්ලත් එතන තියෙන්නේ නැති. ක්‍රම ගොඩාක් දන්නකොට, ඖෂධ වර්ග දහස් ගාණක් දන්නකොට, දස දහස් ගාණක් දන්නකොට, දැන් මොකද්ද හෙම්බිරිස්සාවට ගන්නේ? මොකද්ද කැස්සට උණට ගන්නේ? ඒ ගැටලුවත් එනවා. ඉතින් මෙතන සංකීර්ණයක් හදාගෙන උන්වහන්සේ වෑයම් කරන්න ඇති. බෙහෙතෙන් බෙහෙතට, භාවනාවෙන් භාවනාවට, ඉරියව්වෙන් ඉරියව්වට, ක්‍රමයෙන් ක්‍රමයට උත්සාහ කරා. හරි ගියේ නෑ. අන්තිමට අතහැරලා දැම්මා. අවසානයේ උන්වහන්සේ වෙහෙසටපත් වුණා කායිකවත් මානසිකවත්. තවදුරටත් උත්සාහ කරන්න බැරි තැනකට ආවා. මේ කාලයත් එක්ක මේ අරගලය කරන්න බැරි තැනකට ආවා. මේ ලොකු ඉලක්කයක් හදාගෙන ඒ ඉලක්කය මේ එක දවසකින් හරි අවුරුද්දකින් හරි එහෙම ඉෂ්ට කරන්න ඕනේ කියන ඒ බලාපොරොත්තුව අතහරින්න උනා. ඕනේ නැහැ කියන තැනට ආවා රහත් වෙන්නට. අන්නේ අතහැරීම තුල ඒ සිදුවිය යුතු වෙනස සිද්ධ වුණා. ඉතින් වැදගත් වෙන්නේ ලොකු බරක් ඔලුවට තියාගෙන භාවනා කරන එක නෙමෙයි. අපි ජීවත් වෙන්නෙම මහා බරක් ඔලුවට තියාගෙන. කොයි කෙනෙක් ගත්තත්, පොඩි ළමයෙක් ගත්තත්, ළමයෙකුට ළමයෙකුසේ භුක්ති විඳින්නට තියෙන නිදහස සහ සැහැල්ලුව අහිමි කරලා තියෙනවා වැඩිහිටි සමාජයේ විසින්. ඉතින් ඒක ළමයෙකුට අත්දකින්න ලැබෙන්නේ නැහැ. වැඩිහිටියන්ට අත්දකින්න තියෙන නිදහස සැහැල්ලුව ඒක අත්දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතේ මොනම කාලයකවත් දැන් සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි එක එක්කෙනාට ඇඟිල්ල දික් කරාට කවුරු මේ වැරද්දට වග කියන්න ඕනේ වුණත් දුක් විඳින්නේ, ලෙඩ වෙන්නේ, අසනීප වෙන්නේ, වෙහෙසටපත් වෙන්නේ අපි අපිමයි. ඒ නිසා අඩුම ගානේ භාවනා කරන වෙලාවටවත් අපි පුහුණු වෙනවා නම් අපේ මේ ඔළුව උඩ තියන් ඉන්න ගෙදර පිළිබඳ ඒ ගැටලු පොට්ටනිය, ඒ ගෝණිය දූපුතුන් දෙමව්පියන් ස්වාමි පුරුෂයා භාර්යාව යාළුවෝ මිත්‍රයෝ මේ අය ගැන අපේ හිතේ තියෙන බර ගැටලු ඒ මල්ල රැකියාව පිළිබඳ තියෙන ප්‍රශ්න වගකීම් ඒ පොට්ටනිය මේවා ඔක්කොම බිමින් තියන්න. මොකද ඒවා වැඩක් නැහැ මේ වෙලාවට. ජීවිතේට ඒවා වැදගත්. හැබැයි හැම වෙලේම මේ ටික ඔක්කොම අපි ඔළුව උඩ තියාගෙන ඉන්න ඕනේද? අපි හිතන් ඉන්න නම් ඉන්න ඕනේ කියලා. එහෙම නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ? හැම මොහොතකම අපි ඔය අපිට අදාළ සහ අදාළ නැති, අප අසල වෙන සහ ඈත සිද්ධ වෙන ඔය හැම ප්‍රශ්නයක්ම හැම ගැටලුවක්ම ගැන කම්පා වෙනවා, කල්පනා කරනවා, වෙහෙසටපත් වෙනවා. පුළුවන් නම් අපිට ඒව ගැන හිතන්න, හිතට බරක් ඇති කරගන්න නැතුව, හිතේ වෙහෙසක් ඇති කරගන්න නැතුව බොහොම සැහැල්ලුවෙන් හිතුවට කමක් නැහැ. නමුත් අපි දන්නවා අහස දිහා බලලා ආහස එහෙම හිතන සිටිවිල්ලේ ඔය ජීවිතේ ගැටලු ප්‍රශ්න ගැන, කොහේ හරි තියෙන ගැටලු ප්‍රශ්න ගැන හිතන්න යනකොටයි කොපමණ වෙනසක් අපි කායිකවත් මානසිකවත් අත්දකින්වද කියලා. සමහර විට අපේ මූණ දිහා බලලා තව කෙනෙකුට කියන්න පුළුවන් ගැටලුවකින් ප්‍රශ්නයකින්, ගැටලු ගොඩකින් ප්‍රශ්න ගොඩකින් හෙම්බත් වෙලා ඉන්න කෙනෙක් බව. ඒ බර එච්චරට දැනෙනව, ඒ බර තියෙන්නේ හිතේ. නමුත් ඒ හිතට දැනෙන බර ඇඟේ හැම සෛලයකටම දැනෙනවා. හිතයි ඇඟයි කියන්නේ එකිනෙකින් ඈත තියෙන වෙන් කරන්න පුළුවන් ඔවුනොවුන් නාදුනන දෙයක් නෙමෙයි, දෙකක් නෙමෙයි. මේවා හිත ඇඟට සම්බන්ධයි, ඇඟ හිතට සම්බන්ධයි. ඒක තමයි ඇත්ත. ඒ සත්‍යය අපි හැම මොහොතකම අත්දකිනවා. ශරීරයේ කොපමණ දුරට හිතට බද්ධ වෙලාද තියෙන්නේ? අපි හිතක් ගතක් කියලා දෙකක් ගැන කතා කරාට විද්‍යාවේදී, මනෝවිද්‍යාවේදී, අභිධර්මයේදී, අධිමානසික විද්‍යාවේදී මේවා වෙන් කරලා තාප බැඳලා විෂයයන් දෙකක් විදිහට විග්‍රහ කරාට අපේම අත්දැකීම් වලට එනකොට බලන්න එහෙම දෙකක් ලකුවට වෙන් කරන්න බෑ. ඇඟට මොකද වෙන්නේ? හිතට ඒක දැනෙනවා. දැනෙනවා විතරක් නෙමෙයි හිත වෙනස් වෙනවා. වෙහෙසටපත් වෙලා හොඳටම දාඩිය දාලා ඉන්න වෙලාවක ඒ දාඩිය දාලා තියෙන්නේ ඇඟට, වෙහෙස තියෙන්නේ ඇඟට, උණුසුම දැනෙන්නේ ඇඟට, ඒ වෙලාවට හිතට මොකද වෙන්නේ බලන්න. දාඩිය දාන්නෙත් නැහැ, රස්නෙත් නැහැ. නමුත් හිත වෙනස්. එහෙම අවස්ථාවක ස්නානය කරාම අර ඇඟේ දූවිලි යනවා, දාඩිය යනවා, උණුසුම විට වෙනවා, ඇඟ සිහිල් වෙනවා. දැන් ඊට පස්සේ බලන්න හිතට කොහොමද කියලා. හිතට දැනෙන සුවය ගතට විතරක් නෙමෙයි. මේක බොහොම සරල අත්දැකීමක්. මේක තමයි ඇත්ත. එකක් අනෙක පෝෂණය කරනවා. ඇඟ හිත පෝෂණය කරනවා, හිත ශරීරය පෝෂණය කරනවා. ඒ නිසා ශරීරයේ ස්වභාවය හිත නැමැති කැඩපතෙන් පේනවා. හිතේ ස්වභාවය ගත නැමැති දර්පණයෙන් පිළිබිඹු වෙනවා. ඒ විතරක් නෙමෙයි, හිත හිතන විදිහ, හිතේ තියෙන හැඟීම් ශරීරයට බලපානවා. තව කවුරුවත් දන්නේ නැති වුණාට මගේ හිතේ ස්වභාවය, මම හිතන විදිහ, මම මොනවද හිතන්නේ, කාටත් රහසින් මට පුළුවන් තරහ ගන්න, කවුරු හරි ගැන මං ගැනම තරහක් ඇති කරගන්න. ඒක කවුරුවත් දන්නේ නැහැ. හැංගිලා පුළුවන්, කාටවත් නොපෙනෙන්නට පුළුවන්. ලෝකේ කවුරුවත් දන්නේ නැහැ මට තරහ ඇවිල්ලා කියලා. මා තරහෙන් හිටියා කියලා. එමා සතුටු වෙනවා, මං මට ආපු තරහ කවුරුවත් අඳුනාගත්තේ නැහැ, කවුරුවත් දැක්කේ නැහැ, කාටවත් දැනගන්න ඉඩ තිබ්බේ නැහැ. ඒක මගේ හිත විතරයි දන්නේ. නෑ, ඒක අපේ ශරීරය දන්නවා. ශරීරයට හොරෙන්, ශරීරයට රහසින් කිසිම කෙනෙකුට තරහ ගන්නට බෑ. ශරීරයට කියන්නේ නැතුව, ශරීරයට දැනෙන්නට ඉඩ නොදී හැංගිලා කිසිම කෙනෙකුට බය වෙන්නට බෑ, දුක් වෙන්නට බෑ. දැන් ඔය ආනාපාන සති භාවනාවේදී අප පුහුණු වෙනවා ශරීරයේ හුස්ම ගන්න හැටි, පිට කරන හැටි, හුස්මෙන් හුස්මට, ආස්වාසයෙන් ආස්වාසයට, ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට තේරුම් ගන්නට, දකින්නට. එතනදී අපට පැහැදිලි වෙන ස්වභාවයක් තමයි හුස්ම දෙකක් එක වගේ නෙමෙයි. හොඳට අවධානයෙන් හිටියොත් තේරෙනවා ආශ්වාසය කොහොමද කෙරෙන්නේ, කොච්චර වෙලාවක් යනවද මේ හුස්මක් ඇතුල් වෙන්නේ. ඉක්මනටද ඇතුල් වෙන්නේ, හිමීටද ඇතුල් වෙන්නේ. ඊළඟ ආශ්වාසයට එනකොට ආයෙත් බැලුවොත් තේරෙයි වෙනස් කියලා. ඒ ආශ්වාසය අලුත්ම ආශ්වාසයක්. අලුත්ම කියන්නේ වෙනස්. කාලය වෙනස්. පුළුවන් නම් මැනලා බලන්න ආශ්වාසයෙන් ආශ්වාසයට තියෙනවා කාලයේ වෙනසක්. එන යන වේගයේ වෙනසක් තියෙනවා. ගන්න හුස්ම ප්‍රමාණයේ වෙනසක් තියෙනවා. ඒ හැම දෙයක්ම වෙනස්. පිටකරන හුස්ම අරගෙන බලන්න. ප්‍රස්වාස කරන්න ගන්න කාලය වෙනස් ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට. පිටකරන හුස්ම ප්‍රමාණය වෙනස්. පිටකරන වේගය වෙනස්. පිට වෙන හුස්මේ තියෙන උෂ්ණත්වය වෙනස්. මේ අවබෝධය අපිට ආනාපාන සතියෙන් ගන්නට පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? අපිට මේක සිහියෙන් බලන්න පුළුවන්, සිහියෙන් දකින්න පුළුවන්, ඊළඟට අන්න ප්‍රඥාවෙන් විමසන්න පුළුවන්. කොහොමද මෙහෙම වෙනස් වෙන්නේ? මොකද්ද හේතුව? හුස්ම වෙනස් වෙන්න පුළුවන් එක සාධකයක් තමයි අපේ ශාරීරික ක්‍රියාකාරීත්වය. නිකං මේ වගේ අපි සක්මන් භාවනාව කරනකොට මේ වගේ සමතලා තැනිතලා සුමට මතු පිටක ලොකු ශක්තියක් ඕනේ මිනිත්තු 10ක් 15ක් සක්මන් කළා කියලා හති වැටෙන්නේ නැහැ. නමුත් අපි ඒ මිනිත්තු 10 ඇවිද්දොත් මේ කඳ උඩට 15 සිට අන්න හති වැටෙනවා. අන්න හුස්ම වෙනස් වෙනවා. ඉතින් මේ හුස්ම වෙනස් වෙන්න පුළුවන් එක සාධකයක් තමයි කායික ක්‍රියාකාරීත්වය. දැන් මේ වාඩි වෙලා භාවනා කරනකොට අපි කායිකව නිශ්චල වෙන්නේ. අපි හිතලා මොනවත් කරන්නේ නැහැ. මිනිත්තු 10ක් කියලා හිතන්නේ මිනිත්තු 10ක් අපි කාටත් පුළුවන් ඇඟ හොලවන්නේ නැතුව එක ඉරියව්වකින්. එතකොට කොහොමද හුස්ම වෙනස් වෙන්නේ? කායික ක්‍රියාකාරීත්වයක් එතන නැතිනම් ඊළඟ සාධකයේ තමයි අපේ හිත මානසික ක්‍රියාකාරීත්වය. එකපාරටම අපිට සුසුමක් පිට වෙන්නට පුළුවන්. බොහොම දිගට සුසුම් හෙලනවා කියන්නේ එකපාරටම අර සංසුන්ව තිබුණු ප්‍රස්වාස ආස්වාස ඔක්කොම ඒ රටාව වෙනස් වෙලා කිසිම තර්කානුකූල අනුපිළිවෙලක් නැතුව එකපාරටම දිග හුස්මක් පිට වෙන්න පුළුවන්. දැන් සිහියෙන් හිටියොත් අපි දන්නවා දිගු ප්‍රස්වාසයක් සිද්ධ වෙන බව. ඔහේ ජීවත් වෙනවා වෙනුවට අපි දන්නවා මොන විදිහේ ඉවුරක්ද දැන් අපි පසු කරමින් යන්නේ. සිහියෙන් තමයි මේ ජීවිතේ ගලාගෙන යන්නේ. ඕනතරම් දිගු සුසුම් අප හෙළලා ඇති ජීවිතේ ගණන් කළ නොහැකි තරම් වාර ගණනක් දන්නේ නැතුව නොදැන අපට රහසෙන් අන්න ජීවිතයේ ප්‍රථම වතාවට මේ ආනාපානසති භාවනාවේදී ඒ අවදිමත් භාවය ඒ දැනුවත් භාවය සතියේ සහ අවධානයේ යూరు මේ අපේ ගලාගෙන යන ජීවිතයේ දෙපැත්තෙන් බිහි වෙන්නට පටන් ගන්නවා උපදින්නට පටන් ගන්නවා. ඉතින් මතක් කරොත් ඒ වෙලාවේ මොකද මේ එකපාරට දිගු ආස්වාසයක් දිගු ප්‍රස්වාසයක්. සමහර විට අඳුනා ගන්න පුළුවන් වෙයි මොනවා හරි මතක් වෙලා තියෙනවා මට. පරණ සිද්ධියක් පරණ දුකක් පරණ පසුතැවිල්ලක් ඒ නිසායි මේ හුස්ම වෙනස් උනේ. දැන් බලන්න අපේ හුස්මට හොරෙන් අපිට බෑනේ පහුගිය දුකක්වත් මතක් කරගන්න. අපේ හුස්මට හොරෙන් පුළුවන්ද පහුගිය පසුතැවිල්ල අතපසු වීමක් ගැන හිතන්න? ඒ හිතෙනවත් එක්කම මෙන්න හුස්ම එක දැනගෙන ඉවරයි. ශරීරයේ ඒ බව දැනගෙන ඉවරයි. ඒ ශරීරයේ ඒ බව දැනගත්තා කියන එක ලොකු හුස්මක් අරගෙන අපිට කියලා දෙනවා. මම දන්නවා ඔබ දුක් වෙන බව. මම දන්නවා ඔබ පසුතැවෙන බව. අන්න ශරීරය අපිට කියනවා දීර්ඝ ප්‍රස්වාසයකින් හොඳට ඇඟට දැනෙන්න හිතට දැනෙන්න ගැඹුරු ප්‍රස්වාසයකින් හඬ නගා අපිට කියනවා ඔබ දුක් වෙනව නේද? ඔබ පුංචි අසහනයකින් නේද ඉන්නේ? පහුගිය මතකයක් ගැන. ඉතින් අපිට බෑනේ මේ ඇඟට හොරෙන් ඊයේ ගැන හිතන්න, පෙරේදා ගැන හිතන්න, අවුරුදු 10කට එහා ගැන හිතන්න. හැබැයි අනිත් ඈට හොරෙන් පුළුවන්. ලෝකෙටම හොරෙන් පුළුවන්. නමුත් අපේ ශරීරයට හොරෙන් අපිට හිතන්නට බෑ. දුක විතරක් නෙමෙයි, අපිට තරහ ගන්න පුළුවන්. තරහ එනකොටම බලන්නේ හුස්මට මොකද වෙන්නේ. ඉතින් මේ හුස්ම වෙනස් වෙනවා කියන්නේ මුළු ශරීරයම වෙනස් වෙනවා කියන එක. මක් නිසාද මේ හුස්ම ගන්නේ නාස්පුඩු දෙක විතරක් නෙමෙයි. පෙනහලු දෙක විතරක් නෙමෙයි හුස්ම ගන්නේ. මේ ගන්න හැම හුස්මකටම හැම ආස්වාසයකටම පිටකරන හැම ප්‍රස්වාසයකටම මේ ශරීරයේ හැම සෛලයක්ම දායක වෙනවා. ශරීරයේ හැම සෛලයක්ම ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ඉතින් මේ හැම සෛලයක්ම දන්නවා අපි දුක් වෙනවා කියලා. අපි සතුටු වෙනවා කියලා. අපි බය වෙනවා කියලා. බය වුණා කියලා. හිතින් හැංගිලා පසුතැවුණා කියලා. අමනාප වුණා කියලා. ශරීරයේ හැම සෛලයක්ම දන්නවා. කිසිම සෛලයකට ශරීරයේ රහසින් අපිට බෑ. දුක් වෙන්න, තරහ ගන්න, සතුටු වෙන්න, බය වෙන්න, ඊර්ෂ්‍යා කරන්න, දුම්නසටපත් වෙන්න. ඉතින් මේ හිත හිතන විදිය, එන සිතිවිලි, කල්පනා කරන ආකාරය මේ සියල්ලම නිසා අපේ ශරීරය වෙනස් වෙනවා. මේ ශරීරය විතරක් නෙමෙයි අපේ ජීවිතයත් වෙනස් වෙනවා. දැන් එහෙම තමයි අපි දිගටම ජීවත් වෙන්නේ. මේ හැම ප්‍රශ්නයක්ම, හැම ගැටලුවක්ම, හැම මොහොතකම අපේ ඔළුව උඩ තියාගෙන, හිත ඇතුලේ තියාගෙන අපි ඇවිදිනවා, කෑම කනවා, පාඩම් කරනවා, ඉගෙන ගන්නවා, චිත්‍රපට බලනවා, රැකියාව කරනවා, බෙහෙත් ගන්නවා, ඒ විදිහට. දැන් අපි හිතනවා මෙහෙම තමයි ජීවත් වෙන්න තියෙන්නේ. වෙන කොහොමද? මක් නිසාද අප පුරුදු වෙලා තියෙන්නේ එහෙම ජීවත් වෙන්න? අප දකින්නේ අපිට ආදර්ශ විදිහට දැක ගන්නට ලැබෙන්නේ එහෙම ජීවත් වෙන ඇත්තෝ අපේම ගේ ඇතුලේ, අපේම කාර්යාලය තුල, මගතොටේ, සමාජයේ පත්තරවල, ගුවන් විදුලියේ, රූපවාහිනියේ, හැම තැනකම බලන චිත්‍රපටිවල, හැම තැනකම. දැන් අපිට තියෙන එකම ආදර්ශය තමයි මේ දුක් වෙමින්, පීඩණයට, අසහනයට පත් වෙමින්, ඒ හැම ගැටලුවක්ම හැම මොහොතකම හිතමින් දුක් වෙමින් ජීවිතේ වැඩ කරන එක. දැන් මේ භාවනාවේදී අන්න අපට ලැබෙනවා අලුත්ම ආදර්ශයක්. ඒක තව කාගෙන්වත් නෙමෙයි ලැබෙන්නේ. මක් නිසාද අපිට තව කෙනෙක්ගේ මනසක් හරියට පේන්නේ නැහැ කොහොමත්ම. කියන වචන ඇහෙන්න පුළුවන්. කතා කරන විදිහ අපිට හැඟෙන්නට පුළුවන්. නමුත් කෙනෙක්ගේ මානසික අභ්‍යන්තරයේ අපිට කවදාවත් එක්ස් කිරණ යන්ත්‍රයකින්වත් බලන්නට බෑ. කොහොමත්ම බෑ. කිසිම උපකරණයකින් ඒ වැඩේ කරන්නට බෑ. ඒ නිසා මේ සැහැල්ලුවෙන් ජීවත් වෙන විදිහ ශරීරයත් හිතත් නිරෝගීව තියාගෙන ජීවත් වෙන විදිහ පිළිබඳව ලැබෙනවා නම් ආදර්ශයක්, නිදර්ශනයක්. අන්න ඒ ආදර්ශය සහ නිදර්ශනය අපට ලබා ගන්නට පුළුවන් භාවනාවෙන්, ධර්මයෙන් තමයි. වෙන කොහෙන්වත් නෙමෙයි. දැන් භාවනාවේදී, ඒ නිසා භාවනාවේදී අප පුහුණු වෙන්නෙම මුල ඉඳලම මේ අතීතයේ පිළිබඳව, අනාගතයේ පිළිබඳව, වර්තමානයේ පිළිබඳව, මේ තුන් කාලයේ පිළිබඳවම අපි ඔළුව උඩ තියාගෙන ඉන්න ඔය මහා බර ගොඩ, ඔය සංකල්ප ගොඩ ඔක්කොම ටික ටික හරි පැත්තකින් තියන්න. ආයේ ගන්න තමයි. ඒ බෑග් එක ආපහු කරේ දාගන්න තමයි අපි මේ පැත්තකින් තියන්නේ. හැබැයි මේක පැත්තකින් තියන්න පුළුවන් කියන එක. මේක ශරීරයේ අංගයක් නෙමෙයි. ඔය වගකීම් යුතුකම් කියන ඒවා අපි අතීතයේ කළ කී දේ අපිට වැරදුණු දේවල් ඒ නිසා අපිට සිදු වෙච්ච පාඩු පසුතැවිලි වීම ඉස්සරහට වරදින්න තියෙයිද කියලා ඒ පිළිබඳ ඇති වෙන බිය දැන් මේවා ඔක්කොම අපේ ශරීරයේ අංග නෙමෙයි යන යන තැන අරන් යන්නට ඕනේ හැම මොහොතකම අප සතු අප ළඟින් තියාගෙන ඉන්නට ඕනේ දැන් මේවා පැත්තකින් තියන්න පුළුවන් දේවල් ඇඳුමක් වගේ බෑග් එකක් වගේ මොකද ඔය එකක්වත් අපි එනකොට උපදිනකොට අරගෙන ආවේ නැහැ. ඔය කිසිම දෙයක් උපදිනකොට අපි ගෙන ආවේ නැහැ. උපදිනකොට අපි ගෙන ආවේ මොනවද? මේ අතපය ටික, මේ ඇස්කන් නාසාදී ඉන්ද්‍රයන් ටික, ওই ටික තමයි ගෙන ආවේ. ඉතින් ඒ ටික තමයි අපිට ඇත්තටම යණ යන තැන ගෙනියන්න වෙන්නේ. ඔය අනිත් හැම බරක්ම, ගැටලුවක්ම, ප්‍රශ්නයක්ම, වගකීමක්ම කල්යාණ මිත්‍රවරුනි පැහැදිලිව අපි තේරුම් ගන්නට ඕනේ අපි වරින් වර එල්ලාගත්ත දේවල් ඒක ඕනෙ වෙන්න පුළුවන් ජීවත් වෙන්න ඕනේ මගකීම් ඕනේ ජීවිතේ දිහා ටිකක් බැරෑරුම්ම හිතන්න ඕනේ දැන් ඉගෙන ගන්න ළමෙක් කියන්නේ ළම ජීවිතේ පිළිබඳව බැරෑරුම්ම හිතන්න ඕනේ පාඩම් ගැන විභාග ගැන ඒක ඇත්ත නමුත් ඒ ඕනෙවට වැඩිය අපි අපිට කරේ එල්ලා ගන්න පුළුවන් ප්‍රමාණයට තමයි බරක් බෑග් එකක් එල්ලා ගන්නට ඕනේ. අපි ඒක අඳුනා ගන්නට ඕනේ. ඒ බෙල්ල කඩාගෙන වැටෙන මට්ටමට අපි බරක් ඔසවන්නට ගියොත් මොකද වෙන්නේ? දිගටම ඔසවගෙන ඉඳ ගියොත් මොකද වෙන්නේ? ඉතින් ඒ නිසා මේ භාවනාව පටන් ගන්නෙම සැහැල්ලුවෙන්. අපි බලනවා අපි මොන කොහෙද මේ ඉන්නේ වාඩි වෙලා මොන විදිහේ පරිසරයක්ද මොනවද ඇහෙන්නේ වාහන සද්ද ඇහෙනවා ගල් කඩනවා ඇහෙනවා කෑ ගහනවා ඇහෙනවා ඉතින් මොකද්ද තියෙන වැරද්ද අපිට පුළුවන් ඒ අර අතීත ප්‍රශ්න ටික පැත්තකින් තියලා අනාගතය පිළිබඳ තියෙන බර පැත්තකින් තියලා මේ වර්තමානයේ ප්‍රශ්නයක් කරගන්න වර්තමානයේ ප්‍රශ්නයක් කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ අපිට ඇහෙන දේවල්. හිත හරි කැමති මොනවා හරි අමුද්‍රව්‍යයක් පාවිච්චි කරලා ගැටලුවක් හදාගන්න. ඒක තමයි පින්වත්නි මනසේ ස්වභාවය. මනස හැම වෙලෙම බලන්නෙම ගැටලුවක් හදාගන්න. ප්‍රශ්නයක් හදාගන්න. බරක් ඔලුවට ගන්න. ඒක තමයි හිත පුරුදු වෙලා තියෙන ක්‍රමේ. ඉතින් නැතිනම් අපිට අතීතයෙන් ගැටලුවක් මතක් වෙන්නේ අනාගතයෙන් අපි පුරුදු වෙනවා නම් මෙතන ඉඳ අන්න ඒ මොහොතේ කපාරට මේ තියෙන තැන මොනවද තියෙන ගැටලු. අපි බලන්නේ මේකයි මොනවද හෙන ශබ්ද කියලා නෙමෙයි මොනවද තියෙන ගැටලු මොනවද තියෙන ප්‍රශ්න ඉතින් ඒ කෝණයෙන් බලනකොට මොන සද්ද වුණත් අපිට ගැටලුවක් මෙතනදී අපි දකිනවා මේ කොහේවත් තියෙන අහිංසක ශබ්ද මේ හිත තුලින් ප්‍රශ්න බවට පරිවර්තනය වෙන හැටි. නැත්නම් ඒ ප්‍රශ්නයක් නෑ ওই කිසිම શબ્දයක. શબ્දයක් විතරයි. ඒ ഘോഷාවක් පමණයි, එපමණයි. ඉන්හිහා දෙයක් නෑ. හැබැයි શબ્දයක් ප්‍රශ්නයක් බවට, ഘോഷාවක් ගැටලුවක් බවට පත් වෙනවා ශනේකින් ඒ શબ્දයට හිත එකතු වුනහම ඒ ഘോഷාවට අපේ මනස යොමු වුණාම ඒක තමයි පුරුද්ද. දැන් අපි දකිනවා මෙතනදී පුහුණු වෙනවා ඒ පුරුද්ද වෙනුවට අලුත් පුරුද්දක් ඇති කරගන්න. මොකද්ද? ප්‍රශ්නයක් කරගන්නේ නැතුව කොහොමද අහගෙන ඉන්නේ? ඇහෙන දෙයක් කෙරෙහි අවධානයෙන් ඉන්නේ කොහොමද? හිතේ වෙහෙසක්, හිතට බරක්, හිතට අසහනයක් ඇති කරගන්නේ නැතුව. අපි නිකම්ම නිකම් වාඩි වුණා. ඉතින් වාඩි වෙලා ඉන්න මොකද්ද තියෙන බාධාව? ඔය ඇහෙන ශබ්ද. ඒ ශබ්දින්ද අපිට මෙතන වාඩි වෙලා ඉන්න බැරි තත්ත්වයක් එනවද? නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ වාඩි වෙලා ඉන්න. ඉතින් පුහුණු වෙන හැමදාම ඉතින් මට පුළුවන් නේ වාඩි වෙලා ඉන්න. සැහැල්ලු හිතකින් වාඩි වෙලා ඉන්න පුළුවන්. වෙන මොනවත් කරන්න නෙමෙයි අපි මේ යන්නේ. දැන් එහෙම හිත ඇතුලේ කම්හලක් දාගන්නේ නැතුව ඇහෙන ශබ්දය කෙරෙහි අවධානයෙන් ඉන්න පුළුවන් නම් දැන් මේ කම්හල කියන එක තියෙන්නේ එළිය නෙමෙයි. එළිය තියෙන්නේ ශබ්ද විතරයි. ඒ ශබ්ද නිසා ඒ ශබ්ද එකතු කරගෙන කම්හලක් බවට පත් වෙන්නේ මගේ හිතයි, ඔබේ හිතයි. සාමාන්‍යයෙන් හිත පුරුදු වෙලා තියෙන්නේ ශබ්දයෙන් ශබ්දයට. මේ ඇහෙන ශබ්ද ඔක්කොම එකට එකතු කරගෙන කම්හලක් හදාගන්න. දැන් මෙතනදී අපි පුරුදු වෙනවා මොනවත් අපි එකතු කරන්නේ නැහැ. මේ ශබ්ද ඇහෙනවා. අපි වාඩි වෙලා ඉන්නවා. අන්න එතනදී හිත ඇතුලේ කම්හලක් හදාගත්තේ නැති ස්වභාවය තුල නිහඬ බවක් කෙනෙකුට අත්දකින්නට පුළුවන්. ඒ නිහඬ බව කොහොමද තියෙනවා? ඒක අපි භාවනා කරපු නිසා නිර්මාණය වෙච්ච නිහඬ බවක් නෙමෙයි. නිහඬ බව කියන එක කොහොමත් තියෙන දෙයක්. හැබැයි අපි ඔය මනස කම්හලක් බවට පත් කරගෙන තියෙන නිසා අතීතයේ සද්ද, අතීතයේ ഘോഷා, අනාගතයේ ප්‍රශ්න, බලාපොරොත්තු, වර්තමානයේ තියෙන වගකීම් මේ සියල්ලම එකතු කරගෙන කම්හලක් බවට පත් කරගත්ත මනසකින් අපි ජීවත් වෙන නිසා ඒ නිහඬ බව අත්දකින්නට අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිහඬ භවයේ තිබෙන මිහිර රසය භුක්ති විඳින්නට අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් මේ තෙන්දී අපි උත්සාහ කරනවා නැතිනම් අපට හැකියාවක් ලැබෙනවා ඒ නිහඬ භව භුක්ති විඳින්නට. සද්ද ඇහෙනවා, කෑ ගහනවා, ගල් කඩනවා, වාහන එනවා, දොරවල් අරිනවා, වහනවා. ඒ සියල්ල මැද, ඒ සියල්ල අතර අපි ඒකකටවත් විරුද්ධ වෙන්නේ නැහැ. අපි ඒක සද්දයක්වත් නවත්තන්න හදන්නේ නැහැ. අන්න ඒ ව්‍යායාමයේ තුල අපි මානසික වශයෙන් අත්දකිනවා සංසුන් බවක්, නිහඬ බවක්. ඒ නිහඬ බව, ඒ මානසික වශයෙන් අපි අත්දකින නිහඬ බව නැති කරන්නට බෑ ওই කිසිම ශබ්දයකට. එයයි මෙතන තියෙන වැදගත්කම. කිසිම ශබ්දයකට බෑ හිත ඇතුලෙන් කෙනෙකු අත්දකින නිෂ්කලංක බව නැති කරන්න. හැබැයි බාහිර මොන සත්‍යයක් තිබුණේ නැතත් බාහිර ලෝකේ සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙලාවක වුණත් කෙනෙක්ගේ මනසක් යකාගේ කම්මලක් බවට පත් වෙන්න පුළුවන්. පත් කරගන්න පුළුවන්. ඒකට බාහිර ශබ්ද තියෙන්න ඕනේ නැහැ. කවුරුවත් කෑ ගහන්න ඕනේ නැහැ. පූර්ණ නිහඬතාවයේ තුල, පූර්ණ නිශ්ශබ්දතාවයේ තුල ഘോഷාකාරී මනසක්, කෑ ගහන හිතක්, බෙරිහන් දෙන හිතක් අපිට අත්දකින්න පුළුවන්. ඒක තමයි අපි අත්දකින්නේ. දැන් මෙතනදී එහි අනික් පැත්ත, එහි ප්‍රතිවිරුද්ධාන්තය මොකද්ද? එළිය සද්ද තියෙනවා. හැබැයි මනස නිහඬයි. මනස නිහඬ විතරක් නෙමෙයි, මොන සද්ද ආවත් ඒ නිශ්ශබ්ද වූ මනස වෙනස් කරන්න බැහැයි කියන එකත් තේරෙනවා. ඒ නිසා තමයි මේ බෞද්ධ භාවනාවට එනකොට මේක ඉතාම වැදගත් සිද්ධාන්තයක්. සම්පූර්ණයෙන්ම නිහඬ තැන් හොයන්න එපා කියලා තියෙනවා. භාවනා කරන්නට සම්පූර්ණයෙන්ම නිහඬ වුණු තැන් හොයන්න එපා. ඇයි? එකක් තමයි එහෙම තැන් හොයාගන්න ලැබෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නිහඬ තැන් හොයාගන්න අපිට ලැබෙන්නේ නැහැ. අනික් පැත්තෙන් එහෙම තැනක් ලැබුණා කියලා අපිට ප්‍රයෝජනෙකුත් නැහැ, කරන්න පුළුවන් පුහුණුවකුත් නැහැ. මක් නිසාද? ඒ કૃතිම පරිසරයක් වන නිසා. ඒ કૃතිම ස්වභාවය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න හරි අමාරුයි. එතන ඉඳලා දවසක් හරි පැයක් හරි ආපහු අපිට යන්න වෙන්නේ කොතෙන්ටද? වාහන ශබ්ද, නලා ශබ්ද, රූප වායිනී කෑ ගහන, ශබ්ද විකාශන කෑ ගහන පරිසරයකට. තිබ්බට වැඩිය ඒව ප්‍රශ්න වෙනවා ඊට පස්සේ. කොහොමත්ම ඉන්න බැරි වෙනවා අපිට ඒවත් එක්ක. ඒ නිසා බෞද්ධ භාවනාවේදී සම්පූර්ණයෙන්ම නිහඬ තැන් ඕනෑයි කියපු භාවනා ක්‍රම තිබුණා. නමුත් බෞද්ධ භාවනාවට එනකොට එහෙම කියන්නේ. දැන් ශබ්ද අඩු තැනක් හොයාගන්න පටන් ගන්න, එච්චරයි අඩු තැනක්. ඊළඟට මොකද්ද මෙහි අපි මේ හදාගන්න හදන්නේ? තේ කාරණේ ඊටාම වැදගත්. කිසිම ශබ්දයකින් තැති නොගන්නා. ඒ උපමාව තියෙන හැමයි කිසිම ශබ්දයකින් තැති නොගන්නා සිංහයෙකුසේ. දැන් එහෙම ඒ උපමාව දිහා ටිකක් අවධානය යොමු කළොත් කවදාවත් නිහඬ පරිසරයක ඉඳලා එබඳු ශක්ති සම්පන්න කෙනෙකු බවට පත් වෙන්නට බෑ. මෙතන මුල ඉඳලම ආරම්භයේ සිටම අපේ ප්‍රයත්නය, අපේ ව්‍යායාමය, අපේ උත්සාහය මොකද්ද? මේ ශබ්ද ප්‍රශ්නයක් කරගන්න එක කොහොමද අතාරින්නේ? බාහිර ලෝකයේ වෙන දේවල්, සිද්ධවීම්, සංසිද්ධීම් දුකක් කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඒ මිසක් මගේ හිතට බරක් වෙන දේවල් මේ ලෝකයෙන් කොහොමද අයින් කරන්නේ කියන එක නෙමෙයි. එහෙම මේ ලෝකේ නැති තැනක් කොහෙද තියෙන්නේ? එහෙම සොයාගෙන යන ගමනක් නෙමෙයි ආධ්‍යාත්මික ගවේෂණය කියන්නේ. කෙනෙකුට පුළුවන් එහෙම අය මුණ ගැහෙනවා. තමන්ගේ හිතට ගැටලු එනකොට, හිත වෙහෙසටපත් වෙනකොට ඒ තියෙන යුතුයකම් වගකීම් නිසා එහෙම නැති තැන් හොයාගෙන යනවා. අලුත්ම තැනකට ගිහාම මුල්ම දවසේ අර හුරු පුරුදු වගකීම් ශබ්දයේ තිබුණු තැනින් අයින් වුණාම ලොකු නිදහසක් දැනෙනවා. හැබැයි ඒ නිදහස මායාවක්, බොරුවක්, ඉන්ද්‍රජාලමක්. මක් නිසාද? ඒ දිගටම පවතින්නේ නැහැ. දෙවෙනි දවස වෙනකොට, තුන්වෙනි දවස වෙනකොට, සතියක් දෙකක් මාසයක් ගත වෙනකොට මෙතන තිබුණු ප්‍රශ්න ටික වෙනත් ස්වරූපයකින් එතන ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. වෙනත් වේශ අරගෙන ඒ ගැටලු එතනත් නිර්මාණය වෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් අපිට පුළුවන් එතනිනුත් තව තැනකට යන්න. මේ විදිහට තැනින් තැනට පලා යන අහිකුණ්ඨකීම් පිරිසක් බවට භවනානුයෝගීන් පත් වෙන්නේ නැහැ. භාවනාව කියන්නේ ඒක නෙමෙයි. අපිට බෑ පලා යන්න. කොහට යන්නද? එහෙම යන්න තැනක් තියෙනවද? ලෝක සිතියම අරන් බලන්න. කොහෙවත් තැනක් තියෙනවද ඒ සිතියේ මේ ලකුණු කරලා? මෙන්න මෙතන ඔබට පුළුවන් සැනසille ඉන්න. ඔබව කලබලයට පත් කරන කිසිම ශබ්දයක් මෙතන නැහැ. ඔබ වාසහණයට පත් කරන කිසිම සිද්ධියක් මෙතන වෙන්නේ නැහැ. ඔබ අපහසුතාවයකට පත් කරන කිසිඳු කාලගුණ දේශගුණ ස්වභාවයක් මේ ස්ථානේ නැහැ. එහෙම තැනක් ලෝකසිතියේ මේ ලකුණු කරලා තියෙනවා නේ. කොහේ හරි තැනක් මේ ලංකාව ඇතුලේ, මේ ආසියාව ඇතුලේ, මේ ලෝකේ, මේ පෘථිවිය. එතනිනුත් එහාට ගිහිල්ලා මේ සෞරග්‍රහ මණ්ඩලයේ, මේ චක්‍රාවාටේ, මේ මුළු මහත් විශ්වයේම තියෙනවද තැනක්? එහෙම අපි අඳුනාගෙන තියෙනවද? අපි දන්න අපේම ගමේ කොහේ හරි තැනක් නැහැ. එහෙම තැනක් නැහැ. ඒ නිසා මේ මග හැර යෑමක් හෝ පලා යෑමක් නෙවෙයි භාවනාව කියන්නේ. මොහොන දෙන එක. අපි මුල ඉඳලම පුහුණු වෙන්නේ මොහොන දෙන්න. මොනවටද? අපේම ජීවිතේට. වෙන මොනවටවත් නෙමෙයි, අපේම ජීවිතයට මුහුණ දෙන්නට අපි මේ පුරුදු වෙන්නේ. ජීවිතයට මුහුණ දෙන එකක්. ජීවිතයේ ප්‍රශ්නත් එක්ක හැපි හැපි ඒ ප්‍රශ්න වගකීම්, ඒ කරන්න තියෙන දේවල්, කරපු දේවල්, කරගන්න බැරි වෙච්ච දේවල්, මේවා ගැන ලත වෙවි ඉන්න එක තව එකක්. සාමාන්‍යයෙන් කෙනෙක් ඒවා ගැන කම්පා වෙවි ඉන්න පුළුවන්. සිතිනුත් ගතිනුත් වෙහෙසටපත් වෙමින්. තව කෙනෙක් ඉන්න පුළුවන් ඒ ප්‍රශ්නයක් එනකොටම එතනින් මගහැරලා යන පලා යන කෙනෙක්. මේ දෙන්නටම තමන්ගේ ජීවිතේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මොකද පළවෙනි කෙනා ජීවිතේට මූණ දෙන්නේ නැහැ. එයා ජීවිතේට යට වෙනවා. ප්‍රශ්න එනේන ප්‍රශ්නයට යට වෙලා ඒ තැනැත්තා යට කරමින් ප්‍රශ්නය තමයි උඩින් තියෙන්නේ. පුද්ගලයා නැහැ දැන් එතන. එයා යට වෙලා ප්‍රශ්න තමයි තියෙන්නේ. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න, ගැටලු ගැටලු ගැටලු, දුක් දුක් දුක්. එහෙම කෙනෙක් හිතන්නේ දුක් ගැන, ගැටලු ගැන, ප්‍රශ්න ගැන කතා කරන්නේ කවුරු හරි එක්ක දුක් ගැන, ගැටලු ගැන, ප්‍රශ්න ගැන. එච්චරයි. විසඳගන්නෙත් නැහැ, ඒවට මුහුණ දෙන්නෙත් නැහැ. තව කෙනෙක් ඉන්න පුළුවන්, එයා ගැටලුවක් එනවා දකින්නකොටම එතනින් යනවා. මග හැර යනවා, පලා යනවා. ආයෙත් තැනක ගැටලුවක් එනකොට එතනිනුත් යනවා. ඉතින් මේ දෙන්නටම කවදාවත් තමන්ගේ ජීවිතය මුණ ගැහෙන්නේ නැහැ. ජීවිතය මුණ ගැහෙන්න අපි ජීවිතයට මුහුණ දෙන්නට ඕන. ජීවිතයට මුහුණ දෙන්නට අපි ජීවිතේ දිහා බලන්නට ඕනේ. ජීවිතේ තේරුම් ගන්න නැතුව, ජීවිතේ ස්වභාවය දකින්නේ නැතුව, දුක් වෙවි හිටියට ජීවිතේ මෙහෙන් එනකොට ප්‍රශ්නයක් හදාගෙන අපි දුවන්න පටන් ගත්තාම කවදාවත් ඒ දෙන්නටම හම්බ වෙන්නේ නැහැ තමන්ගේ ජීවිතය. ඒතර තමන් ජීවත් වෙන බවවත් දන්නේ නැතුව, තමන්ගේ ජීවිතයේ ස්වභාවයවත් දන්නේ නැතුව තමයි ඒ දෙන්නම ජීවත් වෙන්නේ. හැබැයි දෙන්නම ජීවත් වෙනවා. ජීවත් වුණාට දන්නේ නැහැ ජීවිතේ මොකද්ද කියලා. එක්කෙනෙක් දුක් වෙනවා, අනිත් එක්කෙනා බයින් පලා යනවා. දැන් මෙතනදී අපි භාවනාව තුළදී ඒ දෙකම නෙමෙයි පුරුදු කරන්නේ. ජීවිතේට මුහුණ දෙන්න දුක් වෙන්නෙත් නැතුව, බය වෙන්නෙත් නැතුව, ජීවිතයේ තියෙන ස්වභාවයෙන්ම දකින්නට, කරන්න දෙයක් තියෙනවද කියලා බලන්නට. කරන්න දේවල් ඇති සමහර විට. කළ යුතු සුදුසුම දේ කුමක්ද තියෙනවා නම් ඒ සඳහා උත්සාහ කරන්න. සමහර විට අපිට කරන්න දෙයක් නැති වෙයි. කළ යුතු දෙයක් නැති තැන කළ යුතු දෙයක් නැහැයි කියලා තේරුම් අරගෙන ඉන්න එකත් කළ යුතු දෙයක්. කළ යුතු සුදුසුම දෙයක් සමහර විට. හැම දෙයකම බෙහෙත් නැහැ. හැම ප්‍රශ්නෙටම විසඳුම් නැහැ. විසඳුම් තියෙන ප්‍රශ්න විසඳගන්නත් සමහර විට විසඳුමක් නැති අවස්ථාවල ඉවසාගෙන ඉන්නටත්. ඒ හැකියාවන් දෙකම මේ භවනාවේදී අපිට ලැබෙනවා. දැන් ඒ විදිහට අපි බොහොම සරලව සහල්ුවෙන් වාඩි වෙලා බලනවා මොනවද මට එන්නේ මොන විදිය පරිසරයකද ඉන්නේ. ඒක තමයි වැදගත්. මේ වර්තමානයේ අමතක නොකොට අන්න එතනදී අපිට පේනවා මෙතන තියෙනවා නිහඬ බවක්, මෙතන තියෙනවා සංසුන් බවක්, සද්දත් ඇහෙනවා. හැබැයි මනසින් ගැඹුරින්ම අත්දකින්නවා නිහඬ බවක්. ඒ නිහඬ බව නැති කරන්න බෑ කුළු ගෙඩියකට. ඒ නිහඬ බව නැති කරන්න බෑ ත්‍රිරෝද රතේකට. ඒක ඇහෙනවා. ඒක ඇහුණා කියලා ඒ ත්‍රිරෝද රතේ හඳින්මා මගේ මනස කම්මලක් බවට පත් කරගන්නේ. අන්නේ හැකියාව මට තියෙනවා කියන එක. ජීවිතේ පළවෙනි වතාවට අපි අඳුනගන්නවා අප තුල නිදන්ගතව තියෙන, නිදාගෙන තියෙන ආධ්‍යාත්මික හැකියාවන්. මතු පිටින් බැලුවහම බැලූ බැල්මට හරි සරලයි භවනාව. ඔහි සද්දාගෙන ඉන්නව මොකද්ද කරේ? ඔය අහගෙන හිටිය ඇහෙන දේ. ඒකද භවනාව? දන්නේ නැහැ. අපිට සැකයි. නමුත් ඒ අහගෙන ඉන්න එක විතරක් නෙමෙයි මෙතන කරන්නේ. අහගෙන ඉන්න එකත් අමාරුයි. අවධානයෙන් එක මිනිත්තුවක් පුළුවන්ද බලන්න? ඔය සද්ද අහගෙන ඉන්න? නෑ. එක සද්දයක් ඇහෙනකොටම අපි වෙන කල්පනාවකට යනවා. ඒ විතරක් නෙමෙයි මෙතන අහගෙන ඉන්න එක විතරක් නෙමෙයි. මෙතනදී අපි තුලම තිබුණු මෙතෙක් කල ක්‍රියාත්මක නොකළ යන්ත්‍රයක්, ශක්තියක්, හැකියාවක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. මොකද්ද? කලබල නොවෙන ගතිය. ඒ අපිට පුළුවන් බව අපි දකිනවා. අන්න එතනදී විශ්වාසයක් ඇති වෙනවා තමන් පිළිබඳවම. ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. දැන් එහෙම සංසුන් මනසකින් අපි වාඩි වෙලා ඉන්න ඉරියව්වට අවධානය යොමු කරා ඊළඟට. දැන් වාඩි වුණු ගමම්ම නිසා හරි පහසු යඟට. ඒ විතරක් නෙමෙයි අර මනසත් කලබල නැති නිසා අන්න අපිට තේරෙනවා ඒ සංසුන් මනස ශරීරයේ තුලින් අත්දකින්න පුළුවන් කියන එක. අන්න මානසික සංසුන්තාවය කායික වශයෙන් දැනෙන හැටි අපිට තේරෙන්න පටන් ගන්නවා. මනස කලබල වුණාම කොහොමද අර ඒ කලබලකාරී මනස අපේ ශරීරයේ වෙනස් කළේ? අර බියටපත් වුණු වෙලාවට, දුකටපත් වුණු වෙලාවට, අර මහා බරක් ඔලුව උඩ තියාගෙන ඉන්නකොට කොහොමද අපේ ශරීරය අපිට දැනුනේ? අන්න ඒත් සමග සංසන්දනය කරලා බලනකොට අපිට තේරෙනවා සැහැල්ලු මනස, නිදහස් සිත, සංසුන් සිත මේ මුළු ශරීරය පුරාම අපිට ව්‍යාප්ත වෙලා තියෙනවා කියන එක. ඒ මනස, ඒ මනසේ තියෙන සංසුන් බව ඔළුවටත් දැනෙනවා, නාසයටත් දැනෙනවා, පපුවට, බඩට, අත් දෙකට, පා දෙකට, යටිපතුල් වලට, මේ හැම තැනකටම. ශරීරයේ ඕනෑම තැනකට හිත යොමු කළොත් තේරෙයි ඒ මානසික සිසිල් බව, ඒ මානසික සංසිඳීම අත්දකින්න පුළුවන් කියන එක. අන්න මේ ශරීරයම තමයි අපිට තියෙන හොඳම සාක්ෂිය. හොඳම සාක්ෂිකරුවා අපේ මනසේ ස්වභාවයට. ඒ මනසේ ස්වභාවය පිළිබඳ කියා දෙන, මනසේ ස්වභාවය පෙන්නලා දෙන හොඳම සාක්ෂිකරුවා මේ ශරීරය. වෙන කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. වෙන පොත් අවශ්‍ය නැහැ. වෙන බාහිර ඔප්පු කිරීම ඕනේ නැහැ. මේ ශරීරයම අපිට කියනවා ඔබට දැන් තරහ ඇවිල්ලා කියලා. වෙන කවුරුවත් දිහා බලන්න ඕනේ නැහැ. මේ ශරීරය දිහා බැලුවහම තේරෙයි. කන්නඩීකින් බැලුවහම කියයි මේ ශරීරය ඔබට දැන් තරහ ඇවිල්ලා කියලා. ඔබ දැන් බය වෙලා, ඔබ දැන් ඉන්නේ ආශාවෙන්, දුකින්. ඒ වගේම මේ ශරීරය සාක්ෂි දරනවා අර මානසික සංසුන් භාවයට. ඒ නිසා තමයි මේ ශරීරයත් භාවනාවට ගන්න කියලා ධර්මයේ තියෙන්නේ. මේක කුණු ගොඩක් කියන එක ඇත්ත. මේ ශරීරය ලෙඩ වෙනවා කොයි වෙලේ ලෙඩ වෙයිද දන්නේ නැහැ කියන එකත් ඇත්ත. මේ ශරීරය වයසට යනවා කියන එකත් ඇත්ත. දවසක මේ ශරීරය තවදුරටත් ජීවත් නොවන බවත් ඇත්ත. ඒ සියල්ලම ඇත්ත. ඒ සියලුම සීමාවන් ඇතුලේ ඉඳගෙන මේ ශරීරය අපිට උදව් කරනවා අපේම හිත දකින්නට. ඒ නිසා තමයි මේ කය පිළිබඳ භවනාව ධර්මයේ හඳුන්වලා දීලා තියෙන්නේ. කය උදව් කරගන්න හිත දියුණු කරන්න. කය දියුණු කරන්න නෙමෙයි. කය උදව් කරගන්නවා හිත දියුණු කරන්නට. එතකොට ඒ හිත දියුණු වෙනකොට ඒ උදව් කරපු හිත දියුණු කරන්න උදව් කරපු කයට ඒ හිත කෘතගුණ සලකනවා. ඒක තමයි දියුණු සිතක ලක්ෂණය. දියුණු සිතක තියෙන ලක්ෂණ අතර වැදගත්ම ලක්ෂණයක් තමයි කෘතවේදී බව. දියුණු වෙන්න උදව් කරපු කෙනෙක්ට ඒ දියුණු වුණු කෙනා කෘතගුණ සැලකීම. මේක දියුණුවේ ලක්ෂණයක්. මානසික වශයෙන් දියුණුවේ ලක්ෂණයක්. කෙනෙකු ධනවත් වෙන්නට අනිත් කවුරු හරි උදව් කරන්න පුළුවන්. හැබැයි ධනවත් වෙලා සමහර විට අර උදව් කරපු කෙනාට නොසලකා හරින්නට පුළුවන්. ඉතින් අපිට කියන්න බෑ එයා දියුණු කෙනෙක් කියලා. ව්‍යාපාරයක් වශයෙන් දියුණු වුණා වෙන්න පුළුවන්. නමුත් දියුණු මනසක් එතන නැහැ. ඉගෙන ගන්නට උදව් කරන්න පුළුවන්. හැබැයි ඉහළට ඉගෙනගෙන අර ඉගෙන ගන්නට උදව් කළායට ඒ අයව අමතක කරලා ඉන්න පුළුවන්. ඉතින් අපිට කියන්න පුළුවන් එයා කක් ඉහළට දියුණු වෙච්ච කෙනෙක් ඒ විශේෂයෙන් ඒ විභාග වලින්. හැබැයි එතන මානසින් දියුණු වුණා කියන්න බෑ. මානසික දියුණුවේ තියෙන දකින්නට තියෙන වැදගත් ලක්ෂණයක් තමයි කෘතවේදී බව. එතකොට දියුණු මනසක් මුලින්ම කෘතගුණ සලකන්නේ ඒ දියුණු වෙන්නට උදව් වුණු ශරීරයට. මොකද එයා තමයි ළඟින්ම ඉඳගෙන උදව් කරේ. අනිත් ඔය ගුරුවරු, කල්යාණ මිත්‍ර ඔයගොල්ලෝ ඈතින් හිටියේ. මෙයා තමයි ළඟින්ම හිටියේ උදව් කරන්න. සමහර විට මිනිත්තු 10ක් 15ක් වාඩි වෙලා ඉන්න එකත් අමාරුයි. නමුත් ශරීරයේ ඒකත් විඳගෙන හිටියා. මොනවටද? ශරීරය දියුණු කරන්නද? නැහැ. භාවනාවෙන් ශරීරයේ දියුණුවක් වෙන්නේ නැහැනේ. හිතයි දියුණු වෙන්නේ. සිහිය, ඒකාග්‍රතාවය, සංසුන් බව, ප්‍රඥාව, ඒ ඔක්කොම හිතට සම්බන්ධ දේවල්. ඉතින් ඒ විදිහට හිත ටිකක් හරි දියුණු වෙනකොට මුලින්ම කෙලෙහි ගුණ සලකන්නේ ඒ දියුණු කරගන්න ළඟින්ම ඉඳගෙන උදව් කරපු ශරීරයට. එයා පළවෙනියෙන්ම උදව් කරන්නේ ශරීරයට. කොහොමද ඒ ශරීරය නිරෝගී කරන්න උදව් කරනවා? ඒ ශරීරය සැහැල්ලු කරන්නට උදව් කරනවා. ඉතින් අපිට අත්දකින්න පුළුවන් ඒ ස්වභාවය. අර මනස සැහැල්ලු වෙනකොට, මේ ඇහෙන ශබ්ද වලින් හිත කලබල කරගන්න නැතුව ඉන්නකොට, කලබල කරන්නේ නැතුව ඉන්න ඉතින් ශරීරයත් උදව් කරනවා අපිට මිනිත්තු 5ක් හරි 10ක් හරි එක ඉරියව්ව ඉඳගෙන. අන්න එතනදී හිත සංසුන් වෙනවා. සංසුන් වුණා කියන්නේ හිත ලැබපු දියුණුවක්. නොසංසුන් බව කියන්නේ දියුණු මනසක ලක්ෂණයක් නෙමෙයි. එතකොට ඒ දියුණු වුණාම මුලින්ම ඒ හිත ශරීරයට කෘතගුණ සලකනවා. ශරීරයත් සැහැල්ලු කරනවා. ශරීරයක් නිරෝගී කරන සැහැල්ලු කියන්නේ නිරෝගී භවයේ ලක්ෂණයක්. දැඩි බව, රළු බව, ගොරෝසු බව කියන්නේ නිරෝගී භවයේ ලක්ෂණ නෙමෙයි. මානසිකවත් කායිකවත් ওই දෙපැත්තෙම ගොරෝසු මනසක් කියන්නේ, රළු මනසක් කියන්නේ, දැඩි මනසක් කියන්නේ, තද හිතක් කියන්නේ නිරෝගී හිතක ලක්ෂණ නෙමෙයි. ඒ කිසියම් රෝගී භාවයක ලක්ෂණ ඒවා. කායිකවත් ඒ වගේ. කායික වශයෙන් උත් මාංශ පේශි දැඩි නම්, දැඩි කියන්නේ තද වෙලා නම්, ඒ තැන් හිර වෙලා නම්, සැහැල්ලුවක් නැත්නම්, ඉතින් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අන්න හිත අර තමන්ට ටිකක් හරි නැකිට ගන්න උදව් කරා නම් ඒ උදව් කරපු ශරීරයට ප්‍රතිඋපකාර කරනවා. ශරීරයටත් ඒ සැහැල්ලුව දෙනවා. ඉතින් අපි බලනවා හිස් මුදුනේ සිට පාදාන්තයේ තෙක්ම ශරීරයේ දිහා. ඒ ශරීරයේ හැම තැනක්ම සාක්ෂි දරනවා හිතේ ස්වභාවයට. හිත සැහැල්ලු නම් සැහැල්ලු බවට සාක්ෂි දරනවා. හිත රළු නම් ගොරෝසු නම් දැඩි නම් ඒ ස්වභාවයට සාක්ෂි දරනවා. ඉතින් අපි අඳුනා ගන්නවා. ශරීරයේ කොහේ හරි තාම දැඩිද? මාංශ පේශි තාම තද වෙලාද? අපහසුද? අන්න එහෙමනම් අඳුනා ගන්නවා මෙතන ප්‍රශ්නේ තියන්නේ මාංශ පේශිය නෙමෙයි. මේ ප්‍රශ්නේ තියන්නේ හිතේ. ඉතින් ආපහු අපි බලනවා ඇයි හිතට මොකද්ද තියෙන ප්‍රශ්නේ? හිත තවත් බැරිද සැහැල්ලු කරන්නේ? ඉතින් මේ විදිහට ශරීරය උදව් කරගෙන සිත සැහැල්ලු කරමින්, සිත උදව් කරගෙන ශරීරය සැහැල්ලු කරමින් සිහියෙන් යුතුව පටන්ගෙන යන ගමනකට තමයි භාවනාව කියන්නේ. අන්න එතනදී මේ හිතයි ගතයි දෙකම සැහැල්ලු වෙනකොට, හිතයි ගතයි දෙකම සංසුන් වෙනකොට, ඒ සංසුන් බව තුළ අපිට පේනවා හුස්ම එන යන බව. හිත ගොරෝසු නම්, හිත කලබල නම්, කය කලබල නම් හුස්ම දැනෙන්නේ නැහැ කෙනෙකුට. ඒ නිසා ආනාපාන සති භාවනාව මේ දඩි බිඩි ගාලා පටන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. දුවගෙන දුවගෙන ඇවිල්ලා වාඩි වෙලා පටන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊට තියෙනවා පිළිවෙලක්. ඊට තියෙනවා පූර්ව කෘත්‍යයන්. කලින් කරන්නට ඕන දේවල් මොනවද? ওই විදියට හිතයි ගතයි නිවෙන සංසුන් වෙන ස්වභාවයකට අපි එන්නට ඕනේ. ඒකට කාලයක් යන්න පුළුවන්. මිනිත්තුවක් හරි මිනිත්තු 5ක් හරි දවසක් හරි මාසයකට කමක් නැහැ. හදිස්සි වෙන්න එපා. කොහොම හරි කිසිදු උත්සාහයකින් තොරව නිරුත්සාහකව තමන්ට තමන්ගෙම හුස්ම තේරෙන කල් හිත සැහැල්ලු වෙන්න ඉඩ අරින්න, කය සැහැල්ලු වෙන්න ඉඩ අරින්න. උත්සාහයකින් තොරව, ලොකු බලපෑමකින් තොරව හිතයි ගතයි දෙකම අපිට කියයි ආ දැන් හුස්ම ගන්නවා, දැන් හුස්ම පිට කරනවා. අන්න ඒ වෙලාව වෙනකල් ඉන්න. අහන්න යන්න එපා ඇඟිල්ලෙන් ඇන ඇන ඔයා හුස්ම ගත්තද නැද්ද, දැන් හුස්ම පිට කරාද නැද්ද. අපි ඔය තැනට ඇවිල්ලා නැත්නම් අපිට හැම වෙලෙම ඇඟිල්ලෙන් ඇන ඇන අහන්න වෙනවා හුස්ම ගන්නවද පිට කරනවද, ආස්වාස කරනවද ප්‍රස්වාස කරනවද. ඉතින් ඒක නෙමේ භවනාව කියන්නේ. භවනාව කියන්නේ දැනෙන්න ඉඩ අරින එක. ස්වභාවිකව සිද්ධ වෙන දේ, ස්වභාවිකවම දැනෙන්න ඉඩ අරින එක. කෘතිම විදිහට බලහත්කාරයෙන් දැන් එහෙම දැනෙන්නේ නැති වුනහම අපි හොයනවා දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති වෙච්ච ගමන් සමහර විට අපිට කියන්න පුළුවන් එහෙනම් ඕනේ කමින් හුස්ම ගන්න. දැන් දැනෙන්නේ නැහැ ස්වභාවිකව හුස්ම ගන්න එක. ඒ නිසා ඕනේ කමින් ගන්න. ඉතින් එතකොට අපි කෘතිම විදිහට ඕනේ කමින් හුස්ම ගන්නවා පිට කරනවා. ඉතින් අපි හිතනවා ඒක තමයි භාවනාව. නෑ ඒක නෙමේ භාවනාව කියන්නේ. ඕක කොච්චර කල් කරන්නද? පෑයක් පුළුවන් ද ඕනේ කමින් හුස්ම ගන්න පිට කරන්න? පෑයක් ඕනේ කමින් හුස්ම අරගෙන පිට කරලා බලන්න. මොකද වෙන්නේ කියලා? අර සංසුන් මනසත් නෑ. කොහොමත් නෑ. කය සංසුන් වෙන්නෙත් නෑ. දෙකටම වෙහෙසක් තියෙනවා. නෑ ඒ වෙනුවට අවශ්‍ය නැහැ හදිස්සි වෙන්න. අවශ්‍ය නැහැ කලබල කරගන්න. මේ මෙතන තරංගයක් නැහැ. අර මොනවද බැලුම් පුපුරනවා වගේ, අර බනිස් කෙඩි කනවා වගේ, ඉදි කට්ටට නූල්, එහෙම තරංගයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ තරංගයෙන් ඉවත් වීමක් මෙතන තියෙන්නේ. එනිසා අපි ඔහෙ ඉන්නවා. ඔය ඇහෙන සද්දත් එක්ක, මේ ඇඟට දැනෙන සුවයත් එක්ක, මනසට දැනෙන නිහඬ බවත් එක්ක අපි ඉන්නවා. කොච්චර වෙලාද ඉන්නේ? කොයි වෙලේ හරි ශරීරය කියනකල් ආ මම දැන් හුස්ම ගන්නවා, මම දැන් හුස්ම පිට කරනවා කියලා. ඒ දැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ ස්වභාවිකව දැනීම. අපි දිනු කරන්න හදන්නේ ස්වභාවික දැනීමක්. අන්න කොයි වෙලේ හරි බොහෝම සියුම්ව ඈතින් කොඳුරන හඬක් ඇහෙන්න පටන් ගනි ආස්වාසය ප්‍රස්වාසයේසේ. අන්න ඊට ඇහුම්කන් දෙනවා අපි. වෙන මොනවත් කරන්නේ නැහැ. ඒකට ඇහුම්කන් දෙනවා. කලබල කරන්නේ නැහැ. හදිස්සි වෙන්නේ නැහැ. දැන් තව පැයෙන් දැන් මිනිත්තු 45ක්ම ගිහිල්ලා, තව මිනිත්තු 15යි. ඒ 15ේවත් මට හුස්ම බලන්න බැරි වුණොත් මම ෆේල් වෙනවා. එහෙම එකක් නැහැ. එහෙම ආතතියක් ඇති කර ගැනීමක් මෙතන නැහැ. අපි ඔහේ ඉන්නවා. මුකුත්ම නොකර කිසිම වැඩක් නැතුව ඉන්නවා වගේ ඉන්නේ. මොනවත් වැඩක් නැහැ. ඔහේ ඉන්නවා. නිකන් ඉන්නේ. සිහියෙන්, දහනෙන් ඉන්නවා. එහෙම ඉන්නකොට අන්න හිමීට ශරීරේ කියයි. නාසයෙන් හරි, නාස් කුඩු වලින් හරි, උඩු තොලෙන් හරි, උගුරෙන් හරි, උදරයෙන් හරි, පපුවෙන් හරි, කොහෙන් හරි අපිට හිමීට කියයි මම හුස්ම ගන්නවා, මම හුස්ම පිට කරනවා. ඔබට ඇහෙනවද? ඔබට දැනෙනවද? ඒ එතෙන් තැනකල් ඉන්න පුළුවන් නම් ඒක ඉතාම චමත්කාර ජනක අත්දැකීමක්. අර බලහත්කාරයෙන් ඇන ඇන හුස්ම ගත්තද නැද්ද කියලා අහනවට වැඩිය ඉතාම රසවත් අත්දැකීමක්. ඔය අපි ඔහෙ ඉන්නවා. මොනවට ඉන්නවද කියලා කාටවත් කියන්නේ නැතුව, ශරීරයට කියන්නෙත් නැහැ මේ ඔයා හුස්ම ගන්නවද නැද්ද කියලා. හොයන්න, පරීක්ෂා කරන්න, සුපරීක්ෂාකාරීව ඉන්න, අධීක්ෂණය කරන්න මම ඉන්නේ කියලා එහෙම කියන්න ඉන්නේ. ශරීරය දන්නෙත් නැහැ මම මොකටද ඉන්නේ කියලා. අන්න ඉන්නකොට හිමීට යාම කියන්නේ කියයි වෙලාවක, යාළුවා ඔබට ඇහෙනවද, ඔබට දැනෙනවද මම හුස්ම ගන්න හැටි පිට කරන හැටි? ඒක තමයි භාවනාව කියන්නේ. මේක හරිම ස්වභාවික දෙයක්. ලෝකේ තියෙන ස්වභාවිකම දේ තමයි භාවනාව කියන්නේ. හැබැයි ඒ ස්වභාවිකම දේ කෘත්‍රිමම දෙයක් බවට අපිට පත් කරගන්න පුළුවන්. සරලම දේ සංකීර්ණම දේ බවට පත් කරගන්න පුළුවන්. මක්නිසාද? මනස කැමැති සංකීර්ණතාවයට. මනස කැමැති කෘත්‍රිම ස්වභාවයක්. ඒක තමයි හිතේ හැටි. ඔය මල් ගහක් තියනවා, ගහක් තියනවා. ඉතින් එහෙම තියනවට හිත කැමති නෑ. ඕක එහෙන් කපනවා, මෙහෙන් කපනවා, ඒක උදුර්ලා වෙන තැනක ගිහිල්ලා තියනවා. අන්න එහෙම තමයි හිත සතුටු. හිතට ඕන විදිහට හදලා තමයි හිත සතුටු වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. හැම දෙයකින්ම මේ සතුට කියන එක ගන්න හිත පුරුදු වෙලා තියෙන්නේ ආශාවට අනුවයි. ඔය තියෙන විදිහ නෙමෙයි. ආශාව කියන්නේ වෙන එකක්. ඕක මෙහෙන් කපන්න, මෙතෙන් තව ටිකක් කොට කරලා දාන්න, ඔතන නෙමෙයි අතන තියන්න, අන්න එහෙම ආශාවක් එනවා. ඉතින් ඔය ආශාව ආපු ගමන්ම ඒ ආශාව ආපු හිතට මොකද වෙන්නේ? ඔය තියෙන දේ නිසා සතුට නැති වෙලා යනවා. මදිකමක් හිතට එනවා. ඊළඟට ඉතින් අර ආශාවට යටුණු හිත මොකද කරන්නේ? අර අහිංසක මල් පැලේ එතනින් කපනවා, මෙතනින් කපනවා. ඒක අරන් ගිල්ල තව තැනක හිටවනවා. ඊට පස්සේ දැන් සතුටුයි. කවුද ඒ සතුටු උනේ? අර ආශාව. එහෙම නෙමෙයි මෙහෙමයි තියෙන්න ඕනේ කියලා කියපු ආශාව සතුටු වෙනවා. කොච්චර කාලයකටද? සදහටමද නැහැ. ආයෙත් දවසක ඒ ආශාවට ඇති වුණාම ආශාවයි බොහෝම ඉක්මනට පරණ වෙනවා. ලෝකේ ඉතාම වේගෙන් කල්පැන යන දෙයක් තමයි ආශාව කියන්නේ. එච්චර වේගෙන් කිසිම ආහාර ද්‍රව්‍යයක්වත් කල්ිකුත් වෙන්නේ නැහැ. කිසිම බේතක් එච්චර ඉක්මනට කල්ිකුත් වෙන්නේ නැහැ. ආශාව තරම්. කිසිම රූපවාහිනී යන්ත්‍රයක්, කිසිම අත්තුරුලෝසුවක්, කිසිම ඇඳුම් විලාසිතාවක්, මොනම නවීන මෝටර රථයක්වත් මිනිස් සිතේ ඇති වෙන ආශාව තරම් වේගෙන් පරණ වෙන්නේ නැහැ. ඔය එකක්වත් පරණ වෙන්නේ නැහැ. අපේ ආශාවයි පරණ වෙන්නේ. ආශාව පරණ වෙනකොට අලුත් ආශාවක් එනකොට අන්න තිබුණු යන්ත්‍රයේ රූපවාහිනිය අපිට පරණයි. අතේ බැඳපු ඔරලෝසුව දැන් අපිට ඒක ඒ පරණයි. මේ අඳින ඇඳුම ඒක පරණ විලාසිතාවක්. ඒ එකක්වත් පරණ වෙන්නේ නැහැ. පරණ වෙන්නේ අපේ ආශාවයි. අලුත් අලුත් ආශාවන්. ඒ ආශාවේ ස්වභාවය තමයි හරියට අර ඇමීබාව වගේ. කැලි කැඩි 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 අලුත් අලුත් ජීවීන් හැදෙනවා. ඒ වගේ තියෙන ආශාවම කැඩි 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 අලුත් අලුත් ආශාවන් හැදෙනකොට අර මුලින් තිබුණු ආශාව පරණ ආශාවක් බවට පත් වෙනවා. එතකොට මුලින් තිබුණු ආශාවෙන් හදපු දේ, මිලේට ගත්ත දේ, අපි ලබා ගත්ත දේ ඒකත් පරණ වෙනවා. ඉතින් මේක මහ මුලාවක්. මේක මහ වංචාවක්. මේ ආශාව අපිට කරන්නේ ලොකු වංචාවක්. මේ ආශාවට යට වෙච්ච, මේ ආශාව විසින් තමයි ඔය හැම වෙළඳ ව්‍යාපාරයක්ම, ඔය හැම අලුත් අලුත් නිර්මාණ හැම එකක්ම නිර්මාණ කියලා කියන්නේ අලුත් විලාසිතා ඔක්කොම හදන්නේ ආශාව. ඉතින් එතනත් ආශාව ගන්න කෙනා තුලත් තියෙන ආශාව. ඉතින් මේ ආශාවට ආශාව එකතු වෙලා අපිව රවට්ටනවා. අපි ඇතුලේ තියෙන ආශාවයි අර එළියේ තියෙන ආශාවයි ඔය ආශාවන් දෙක විසින් අපිව මේ සංසාරයේ ඉස්සරහට 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 ධක්කගෙන යනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව අලුතෙන් ආශාවක් හදාගෙන ඒ ආශාවට ඕන දේ මෙතන තියෙනවද නැද්ද? නැත්නම් කොහොමද ඒක හදාගන්නේ? ඒකට සැලසුම් කිරීම. ඒ වෙනුවට තියෙන දේ තියෙන විදිහට දකිනවා. සරල දේ, ස්වභාවික දේ ස්වභාවික විදිහට වින්දනය කරන්නට, ආස්වාදනය කරන්නට, ඒ ස්වභාවික දේ තුල තිබෙන ආනන්දය භුක්ති විඳින්නට මේ භාවනාවෙන් අපිට ඉඩ ලැබෙනවා. අපි ඉන්නව ඔහේ ස්වභාවිකව දැනෙන දේ උස්ම දැනෙන කල් ඒ තරමට භාවනාව සරල කරගන්න, ඒ තරමට ස්වභාවික වෙන්න. එතන නෑ ආතතියක්, එතන නෑ පීඩනයක්, එතන නෑ බරක්, එතන නෑ සංකාරක්, හරියයිද වරදීද කියන සැකයක් එතන නෑ. ඒව ඔක්කොම තියෙන්නේ අර ආශාවත් එක්ක. ආශාවක් හැදුනහම තමයි ඒ ඔක්කොම එන්නේ. ඒ ආශාව පිටිපස්සේ හැම දෙනාම හැංගිලා බලාගෙන ඉන්නවා. ඉස්සරහට පේන්න තියෙන්නේ ලස්සන ආශාවක් විතරයි. අප ඉස්සරහට එන්නේ ලස්සනට ඇඳගත් ආශාවක්. ඉතින් අපි ඒ සමස්ත පද්ධතියේම තියෙන ඒ මතුපිට ආශාවට තමයි රැවටෙන්නේ. ඒ ආශාව මගේ කරගත්ත ගමන් ඊට පස්සේ ඒ ආශාව පිටුපස්සේ තිබුණු බය, සැක, තරහ, ඊර්ෂ්‍යාව, ආතති ඔය ඔක්කොම එන්න පටන් ගන්නවා. අපිට ආශාව විතරක් ගන්න බෑ. අර ටික නොගෙන. ඉතින් ඒ ටික ඔක්කොම විඳින්න පටන් ගත්තාම ඒව නිසා අපි කායිකවත් මානසිකවත් විඳින්න පටන් ගත්තාම ඊට පස්සේ අර ආශාව මායි කියනවා ඔය 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 ටික නෑ අර අර දෙය ගත්තා නම් කියලා. ඒ කියන්නේ ආශාවම තමයි. ඉතින් අපිත් හිතනවා ඇත්ත තමයි කියලා. ඉතින් ආයෙත් රැවටෙනවා. ආයෙත් රැවටෙන මේ ආශාවෙන් ආශාවට රැවටෙමින් යන ගමනට తాවකාලිකව හරි අපි විරාමයක් තියනවා මේ භාවනාවේදී. පුහුණු වෙනවා අපි. පුරුදු වෙනවා එක මොහොතක් හරි ආශාවෙන් තොරව ජීවත් වෙන්න. ඒක පුළුවන්. දිගටම බැරි වෙන්න පුළුවන්. නමුත් ඕකට මුළු නාහේ ළඟට එන කල්ම යට වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන එක. සරලව ස්වභාවිකව. ඒ සරල ස්වභාවික හුස්ම දැනෙන කල් අපි ඉන්නවා කලබලයක් නැතුව. දැනුනොත් දැනුණා. දැනුනේ නැත්නම් ඒත් කමක් නැහැ. කවුරුවත් ලකුණු දාන්නේ නැහැ. තරඟ විභාගයක් නැහැ. අපි එහෙම ඉන්නවා. ඉන්නකොට ඔන්න දැනුනොත් අපි අඳුනා ගන්නවා මෙන්න ආස්වාසය. මෙන්න ප්‍රස්වාසය. අන්න අපිට පුළුවන් ජීවත් වෙන්න ක්‍රම දෙකකට එක ක්‍රමයක් තමයි අජීවීව ජීවත් වෙන්න පුළුවන්. අජීවීව ජීවත් වෙනවා කියන්නේ මොනවා වෙනවද දන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. අපි පහු කරන්නේ මොනවද? අපි ඉන්නේ වාඩි වෙලාද හිතගෙනද ඇවිදිමින්ද හාන්සි වෙලාද? මේ හිතන්නේ අතීතයේ ගැනද අනාගතයේ ගැනද? මේ කතා කරන්නේ තරහෙන්ද බයෙන්ද? මේ කතා කරන්නේ ආශාවෙන්ද? මේ කතා කරන්නේ දුකෙන්ද? දැන් මාමේ හිතන්නේ පසුතැවීමෙන්ද? මේ මොනවත් දන්නේ නැතුව මේ කිසිම දෙයක් ගැන කිසිදු අවබෝධයක් නැතුව ඔහෙ හිතන්න පුළුවන්. ඔහෙ කෑම කන්න පුළුවන්. ඔහෙ විනෝද වෙන්න පුළුවන්. අඬන්න පුළුවන්. නිදාගන්න පුළුවන්. හීන දකින්න පුළුවන්. අවදි වෙන්න පුළුවන්. ඒ එක් ජීවත් වීමක්. ඒ ජීවත් වීම අජීවී ජීවත් වීමක්. ජීවත් වෙනවා හැබැයි අජීවීව. ඒ වගේම අපිට පුළුවන් සජීවීව ජීවත් වෙන්නට. කොහොමද ජීවත් වෙනවා? ඒක අපිට වෙනස් කරන්න බෑ. හුස්ම ගන්න එක, කෑම, ඔව කොහොමද ජීවිතේ වෙනවා? ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි අජීවීවද ජීවත් වෙන්නේ සජීවීවද ජීවත් වෙන්නේ කියන එක. මේකට තියෙන හොඳම සාක්ෂිය මොකද්ද? ආයෙත් අපේ ශරීරේම තමයි, වෙන කොහෙවත් නැහැ. ජීවයක් තියෙනවා නම් හුස්ම ගන්නවා එතන. ඒක තමයි ජීවයක් තියෙනවද නැද්ද කියලා අඳුනගන්න තියෙන එක් ප්‍රධාන ලක්ෂණයක්. හුස්ම ගන්නවද නැද්ද? දැන් ඔය අභ්‍යවකාශයේ විශ්වයේ වෙනත් ග්‍රහලෝකවල ජීවයක් තියෙනවද නැද්ද කියලා හොයන්න යනකොට ඒගොල්ලෝ බලන එක ලක්ෂණයක්නේ. ඒ හුස්ම ගන්න පහසුකම් තියෙනවද කියන්නේ. හුස්ම ගන්න පහසුකමක් නැත්නම් ඉතින් එතන ජීවයක් තියෙන්න බෑ කියන එක තමයි සරල තීරණය. එතකොට මේ සජීවීද අජීවීද කියලා අඳුනගන්න තියෙන සරලම සාක්ෂිය තමයි දන්නවද තමන් හුස්ම ගන්න බව, දන්නවද තමන් හුස්ම පිට කරන බව. ඒ සරලම කාරණය අපි දන්නවනම් ඒ කියන්නේ යන්න අපේ ජීවත් වීම සජීවී ජීවත් වීමක්. හැබැයි ඒක අපි දන්නේ නැත්නම් අපි හුස්ම ගන්නවා පිට කරා කියන එක ඒ කියන්නේ අපි ජීවත් වෙනවා හැබැයි අජීවීව. තව විදිහයකට කියනවා නම් අපි තාම ඉපදිලා නැහැ ජීවිතේට. දැන් උපදුනා කියන්නේ හුස්ම ගැනීමනේ. කෙනෙක් ඉපදුනා කියන්නේ හුස්ම ගත්තොත්. ඒක තමයි සාමාන්‍ය උපතක්. උපතක් විදිහට පිළිගන්නේ. ඉතින් භෞතික වශයෙන් අපි මේ ජීවිතේ ඉපදිලා තියෙන්නේ. නමුත් ආධ්‍යාත්මික වශයෙන් ඒ ආධ්‍යාත්මික උපත සිද්ධ වෙන්නේ අන්න සිහියෙන් හුස්ම ගත්තොත් තමයි. දැනුවත් අපි දන්නවා හුස්ම ගන්න බව. ඉතින් ඒ දැනුවත් භාවයේ නැතුව අවුරුදු ගාණක් කෙනෙක් ඉන්න පුළුවන්. ළමාවිය පහු කරන්න පුළුවන්, තරුණ විය, වැඩිහිටි විය, මහලු විය, සමහර විට කෙනෙක් අවසාන හුස්ම හෙලන්නත් පුළුවන් එකම එක හුස්මක්වත් ගත්තා කියලා දන්නේ නැතුව. එතකොට එයා එහෙ ඉපදිලා තියෙන්නේ අජීවීව. ජීවත් වෙලා තියෙන්නේ අජීවීව. මැරිලා තියෙන්නේ අජීවීව. ඉතින් එහෙම කෙනෙක් ඇත්තටම ඉපදුනා කියන්නත් බෑ. මොකද එයා දන්නේ නැහැ නේ ඉපදුනා කියලා. ජීවත් වුණා කියලා දන්නේ නැහැ. ඔහි කරා ජීවිතේ වැඩ. මැරුණා කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම ජීවත් වීමක් තියෙනවා. අජීවී ජීවත් වීමක්, අසහියෙන් ජීවත් වීමක්, අප්‍රමාදයෙන් ජීවත් වීමක්, අයෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වීමක්. එහෙම එකක් තියෙනවා. දැන් එහෙම ජීවිතයක සජීවී බව උපදවා ගන්නටයි මේ මහන්සි. ඒතකොට කෙනෙක් අන්න අඳුනාගත්තොත් ස්වභාවික හුස්ම කිසියම් දවසක කිසියම් මොහොතක අන්න එතනයි භාවනානු යෝගියාගේ උපත. පුද්ගලයාගේ උපත නෙමෙයි. ඒ භාවනානු යෝගියා උපදින්නේ එතන. ඒ මොහොතේ. ඒ වෙන මොනවත් ඔය පාලි වාක්‍ය කිව්වා කියලා වෙන මොනවත් පොරොන්දු වුණා කියලා නෙමෙයි. භාවනානු යෝගියෙක් උපදින්නේ සිහිය ඉපදිච්ච තැන. ජීවත් වෙන බව දැනගත් තැන. ඒ මොහොතේ තමයි. ඒතකොට උපන් තැන, උපන් වෙලාව, අලුත්ම උපන්න සාහිතිකයක්, අලුත්ම කේන්දරයක් හදන්න පුළුවන් උතින්. අන්න සජීවී ජීවිතයක උපත, ස්වභාවික ජීවිතයක උපත, සරල ජීවිතයක උපත, සැහැල්ලුවේ සහ ලිහිල් භවයේ උපත කෙනෙක් අත්දකිනවා සිහියෙන් එතන. මේ භාවනාව තුළ මේක හරි සරලයි. හැබැයි සිද්ධ වෙන වෙනස විශාලයි. ඉතින් මේක තව දුරටත් අපිට ප්‍රගුණ කරන්නට පුළුවන්. අපි ඕනේ තරම් කැම කාලා තියෙනවා. විවිධ ಜಾති රසවත් දේවල්, තිත්ත දේවල්, ඇඹුල් දේවල්, පැණි රහ දේවල්, උයපු දේවල්, අමු දේවල්, ලාංකික දේවල්, විදේශ දේවල්, චීන කෑම, ඉන්දියානු කෑම, බටහිර ඕනේ තරම් කාලේ. ඉතින් අපි හැබැයි සිහියෙන් නෙමෙයි නම් ඒ ආහාර අරන් තියෙන්නේ. දැනුවත්ව නෙමෙයි නම්. ඔහේ පුරුද්දට නම්. ඔහේ කැවිලා නම් තියෙන්නේ. ඔහේ හැපිලා නම් තියෙන්නේ. ඔයා ඔහේ ගිලලා නම් තියෙන්නේ. ඒක නම් වෙලා තියෙන්නේ. ඉතින් අපි සජීවීව නෙමෙයි ඒ ආහාර අරගෙන තියෙන්නේ. අජීවීව. ආහාර අරගෙන තියෙනවා. ඉතින් අපි මේ භාවනාව උදව් කරගන්නවා. මේ සජීවී බව, මේ හුස්මෙන් උපන්න සජීවී බව, හුස්මෙන් උපන්න සිහිය අන්න අපිට පුළුවන් ඒ වගේ තැනකට යොදා ගන්න. සිහියෙන් ආහාරයේ දැකීම, සිහියෙන් ආහාර බෙදා ගැනීම, සිහියෙන් අනන එක, හපන එක, රස විඳින එක, ගිලින එක, ඒ සියල්ලම ඒක අලුත්ම අත්දැකීමක්. අර පුරුද්දට, කැමැත්තට, අකමැත්තට, සතුටට, දුකට, අතීතයට, අනාගතයට, ඒ සියල්ල මැද අතරමංව සිද්ධ වෙන ආහාර ගැනීමත් එක්ක මේ සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක්. අන්න භාවනානු යෝගියාගේ ඉඳුල් කටගෑම කියන්න පුළුවන් ඒකට. අර පුංචි කාලේ ඉඳුල් කටගාපු එක නෙමෙයි. මේක තමයි සිහියෙන්. එහෙම ඔය අනිත් හැම දෙයක් එක්ක මේක ගෙනියන්න පුළුවන්. ඕනේ තරම් අපි පොත් කියවලා තියෙනවා. පිටු ගණන්, පොත් ගණන්, වෙලුම් ගණන්. සතුටු වෙලා තියෙනවා, දුක් වෙලා තියෙනවා, දැනුම අරගෙන තියෙනවා. හැබැයි සජීවීව නවන්නට පුළුවන්. ඔහි කල්පනා ලෝකයක පුළුවන් නම් කෙනෙකුට සිහියෙන් එක අකුරක් කියවන්න අන්න භාවනා නියෝගියාගේ අකුරු කියවීම කියන්නේ. ඉතින් ওই විදිහට මෙතනදී අපි පුහුණු වෙනවා බොහොම සරල හුස්මෙන් පටන්ගෙන ජීවිතයේ හැම ක්‍රියාවකටම සජීවී වන්නට, සිහියේ යුක්තව මූණ දෙන්නට, පලා යන්නට නෙමෙයි මූණ දෙන්නට. ජීවිතයට යට වෙන්නට නෙමෙයි, ජීවිතේ තේරුම් ගන්නට. කරන්න දෙයක් තියෙනවා නම් කරන්න, සුදුසුම දේ බුද්ධිමත්ම දේ. කරන්න දෙයක් නැත්නම් උපේක්ෂාවෙන් ඉන්නට. ඒ කොයි තැනදී මනස අවුල් කරගන්න නැතුව නිරවුල් හිතකින් සැහැල්ලු හිතකින්. ඒ නිරවුල් හිත සැහැල්ලු හිත අපේ ශරීරයත් නිරවුල් කරනවා, ශරීරයත් සැහැල්ලු කරනවා, සමස්ත ජීවි පද්ධතියම සැහැල්ලු කරනවා. අන්න එබඳු, ඒක ඉලක්කයක් හදාගෙන යන ගමනක් නෙමෙයි, අන්න එබඳු ගලාගෙන යෑමකට මොන විදිහේ ඉවුරද පසු කරමින් යන්නේ කියලා පසු කරන හැම මොහොතකම දැනුවත්ව සිහියෙන් අවධානයෙන් ගලාගෙන යන සතියේ ගංගාවක් බවට, භාවනාවේ ගලාගෙන යෑමක් බවට, සජීවී භවයේ උත්පත්තියට කරන වෑයමක් තමයි අපි මේ භාවනාව කියලා හඳුන්වන්නේ, වෙන මොනවටවත් නෙමෙයි. ඒ නිසා මේ භාවනාව පුළුවන් තරම් සරල කරගන්න, අවශ්‍ය නම් භාවනාව කියන වචනේ කිසික් කරලා දාන්න, සරල වෙන්න, නිකම්ම වාඩි වෙන්න, මොනවට වාඩි වුණාද කියලා හැඟීමක්වත් ඇති කරගන්න නැතුව බලන්න කොහෙද වාඩි වෙලා ඉන්නේ, ඇහෙන්නේ මොනවද, ඒ ඇහෙන දේ තියෙන වැරද්ද මොකද්ද, කොහොමද මේ ශබ්දයකට පුළුවන් මාව කලබල කරන්නේ. නිහඬ හිත අත්දකින්ද ගෝසාමෙද, ඒ නිහඬ හිත ශරීරයට ලබා දෙන සුවය ශරීරය තුලින් අත්දකින්ද, ඒ විදියට හිතයි ගතයි සුවපත් වෙනකොට ඒ සුවපත් වූ ශරීරය සම්සුන්ව හුස්ම ගන්න පිට කරන හැටි ශරීරයෙන් කියයි ඊට ඇහුම්කන් දෙන්නේ. අන්න එතනදී සිහියෙන් ආස්වාසය, සිහියෙන් ප්‍රස්වාසය අත්දකින්න පුළුවන්. ඒ ඇති කරගත්ත සිහිය ජීවිතේ එදිනෙදා කටයුතු වලදීත් අපිට පුළුවන් උදව් කරගන්න, ප්‍රයෝජනෙට ගන්න. ඒ තුලින් ඒ වාඩි වෙලා ඉන්නකොට විතරක් නෙමෙයි, ප්‍රශ්න ගැටළු වලදී කිසියම් දුරකට සංසුන් මනසක්, සැහැල්ලු ශරීරයක් අපිට අත්දකින්නට පුළුවන්. එයයි සජීවී ජීවිතයක තිබෙන ආශ්චර්යය. අන්න ඒ ආශ්චර්යය අත්දකින්නට කිසියම් මට්ටමකින් හරි අපිට හැකියවීම ගැන සතුටු වෙමින්, අප තුළම ආත්ම විශ්වාසය ඇති කරගනිමින්, ඒ ආත්ම විශ්වාසය මේ ගමනේ දිගටම යන්නට ධෛර්යයක්, දිගටම යන්නට ඉන්ධනයක් බවට පත් කරගනිමින් අපි මේ පෙරවරු වැඩසටහන හමාර කරමු.